නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ යේසං සම්බෝධි අංගේසු සම්මා චිත්තං සුභාවිතං ආදාන පටිනිස්සග්ගේ අනුපාදාය රේ රතා ඛීනාසවා ජුති මන්තෝ තේ ලෝකේ පරිනිබ්බුතාති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ භාවනා වැඩසටහන සඳහා මාතෘකාව සපයාගත්තේ බොජ්ජංග සංයුක්තයේ එන අපාර සූත්‍රයෙන්. මේ අපාර කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ බොජ්ජංග ධර්මයන් දියුණු කිරීම සම්බන්ධයෙන් අපිව උනන්දු කරනවා. ඒ උනන්දු කිරීම සඳහා එක්තරා අන්දමකින් ගාථා කීපයකුත් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒකේ මුල්ම ගාථාවේදී මතක් කරන්නේ මේ ලෝකයේ උපදිලා ඉන්න විවිධාකාර සත්ව ප්‍රජාවන් අතරින් බොහෝම අතලොස්සයි මෙතෙරින් එතෙරට ගමන් කරන්න වාසනාව උදා කරගන්නේ. අනිකුත් අතිමහත් බහුතරය මෙතරම වාසය කරමින්, මෙතරම කටයුතු කරමින්, මෙතරම සැරිසරමින් ඔබම ඔබ ගමන් කිරීමක් කරනවා. සංසාරයේ ඔබම ඔබ ගමන් කිරීමක් කරනවා. සංසාරයෙන් එතරවීමට වාසනාව අවකාශය ලබා ගන්න බොහොම අතලොස්සයි කියලා මුලින්ම ගාථාවෙන් සඳහන් කරනවා. ඊට පස්සේ කියනවා යම් කෙනෙක් මේ භාගතුන් වහන්සේ දේශනා කරපු ධර්ම විනය දිගේ සැරිසරනවා නම්, ඒ අනුව කටයුතු කරනවා නම්, අන්න ඒ අය මේ මාරයාගේ නිවේසණයෙන්, මේ මාරයාගේ රාජධානියෙන් අත මිදිලා එතරට ගමන් කරන්න වාසනාව ලබනවා කියලා. ඊට පස්සේ මතක් කරනවා ඒ විදිහට ඒ යම්කිසි ප්‍රතිපදාවක් කරා නැඹුරු වෙච්ච යම්කිසි යෝගාවචරයෙක් ඒ කළු ධර්ම අතහැරලා, අකුසල ධර්ම අතහැරලා පිරිසුදු ධර්ම, එහෙම නැත්නම් කුසල ධර්ම වඩන්න උත්සාහන්ත වෙන්න කියලා. නීවරණ ධර්මයන් අතහැරලා දාලා බොජ්ජංග ධර්ම තව වඩ වඩා වර්ධනය කරන්න උත්සාහත් වෙන්න කියන එක මතක් කරනවා. දැන් ගිහිගේ අතහැරලා මහානවිච්ච කෙනෙක්, එහෙම නැත්නම් ගිහිගේ తాවකාලිකව හෝ අතහැරලා භාවනානුයෝගීව කටයුතු කරන කෙනෙක්. ඒ අතහැරපු දේවල්, ඒ අතහැරූ පංචකාමයන් ගැන මතක් කර කර ඉන්නේ නැතුව තමන් දැන් මේ తాවකාලිකව හෝ ගත කරන ඒ ආධ්‍යාත්මික ජීවිතය සාර්ථක කරගන්න, ඒ ආධ්‍යාත්මික ජීවිතයේ තියෙන විවේකයට මුල් තැන දීලා, ඒ විවේකයට යම් වටිනකමක් දීලා කටයුතු කරන්න කියලා මතක් කරනවා. දැන් ඒකෙම ගැඹුරු අර්ථයක් වශයෙන් අපි ඊයේ මතක් කරගත්තා. කෙනෙක් ක්‍රමානුකූලව ධර්ම මාර්ගයේ නියැලෙනකොට, භාවනාවක් වඩනකොට, ඒ විවිධාකාර මතුවෙන අරමුණු දිහා හොඳින් නුවණින් විමසලා බලනකොට, නැවත නැවත එතනට සම්පජඤ්ඤය යොදනකොට, එතන ධම්මවිචේ සම්බොජ්ජංගයක් වැඩෙනකොට, අන ඒ අයගේ හිතේ ඒ එක්තරා අන්දමක පරිවර්තනයක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. දැන් විවිධාකාර අරමුණු තියෙනවා. රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ, මේ ආදී අරමුණු තියෙනවා. එහෙම නැත්නම් රූප, වේදනා, සංඥා, සංඛාර, මේ විදිහට අපිට අරමුණු වශයෙන් ගන්න පුළුවන්. ඉතින් මේ කොයි ආකාරයෙන් කිව්වත් මේ අරමුණු වල එක්තරා අන්දමක ඇතිවීම නැතිවීම ස්වභාවය දැකලා, ඒවයේ තියෙන ක්ෂණභංගුර භාවය තේරුම් අරගෙන, ඒවයේ තියෙන දුක්ඛ ස්වභාවය තේරුම් අරගෙන, පෙළන ස්වභාවය තේරුම් අරගෙන, ඒවා කිසිසේත්ම තමන්ගේ අනසක යටතේ තමන්ගේ වසඟේ පවත්වන්න බැරි බව තේරුම් අරගෙන, අන ඒවා කෙරෙහිම අපේ හිතේ තිබිච්ච බැඳීම, අපේ හිතේ තිබිච්ච දැඩි ඇල්ම, අපේ හිතේ තිබිච්ච දැඩි ග්‍රහණය, ඒවා තේරුම් අරගෙන ඒ දැඩි ග්‍රහණය අයින් වුණාට පස්සේ අන්න එක්තරා අන්දමකින් හිතේ ඇති වෙනවා යම් පමණක විවේක ස්වභාවයක්. හැබැයි ඒක ටිකක් මුලදී හරි කම්මැලි දනවන සුළුයි. උදාසීන ගතියක් එතන තියෙනවා. ඉතින් එතෙන්දී බුදුරජාණන් වහන්සේ තවදුරටත් උපදෙස් දෙනවා, මෙන්න මේ උදාසීන වගේ පෙනෙන මෙන්න මේ විවේක ස්වභාවය, මෙන්න මේ ටිකක් පාළු ස්වභාවය, මෙතන හැබැයි සිද්ධි බහුල බවක් නැහැ. මෙතන සිද්ධීන් කියලා දෙයක් නැහැ. කිසිම උපාදානයක් නැහැ. දැඩිව ග්‍රහණය කිරීමක් නැහැ. ලොකු සංසිද්ධීන් මොකක්වත් නැහැ. මෙතන තියෙන ටිකක් හිස් ස්වභාවයක්. මෙන්න මේ தത്വයට හිතේ ඇල්මක් ඇති කරගන්න උත්සාහන්ත වෙන්න කියලා කියනවා. දැන් අර විවිධාකාර කාම සංකල්පනාවන් අයින් කළා, රූප, සද්ද, ගන්ධ, රස, ඒ වගේ ඒ ආකර්ෂණීය අරමුණු අයින් කළා. දැන් මේ අලුතෙන් හම්බ වෙච්ච විවේක ස්වභාවයට, මේ මුකුත් නැති ස්වභාවයට, මුකුත් අයිති නැති ස්වභාවයට, හිතේ තියෙන විවේක ස්වභාවයට යම් වටිනකමක් දීලා ඒකට යම් ඇල්මක් ඇති කරගන්න උත්සාහවත් වෙන්න කියලා මතක් කරනවා. මොකද මෙතෙන්දී මේ බුදුරජාණන් වහන්සේගේ කරන දිරිගැන්වීම අපි අහලා නැත්තම් ඒ උපදේශ අපිට ලැබිලා නැත්තම් ඒ අපි අපේ හිත කියන ඒ කෙලෙස් පාරට තමයි අපි නැඹුරු වෙන්නේ. ඒ කෙලෙස් මාර්ගයේම තමයි අපි දිගට ගමන් කරන්නේ. ඒකටම තමයි අපි ඡන්දය දෙන්නේ. භාගතුන් වහන්සේ කියන මේ අදහස අපි දන්නේ නැත්තම්. ඒ නිසා මේ බුදු කෙනෙක්ගේ මේ පෙන්ලා දෙන මේ අවවාදයේ මඟ පෙන්වීම මෙතෙන්දී තාම වැදගත් වෙනවා. මොකද අපේ හිතට මේ අපි අත්දකින ඒ තත්වයේ කිසිම වටිනකමක් තේරෙන්නේ නැහැ. ඒක නිකාම නිකං සුදු පාන් කනවා වගේ කියලා තමයි අපේ ලොකු සානාංශය කියන්නේ. එතන කිසිම නැහැ රසයක්. කිසිම නැහැ හිතට, කයට, මනසට කිසිම ඒ ගැම්මක් නැහැ. ඒකේ ආස්වාදයක් නැහැ. ඒ නිසා බොහොම උදාසීන ගතියක්, ඇල්මැරිච්ච ගතියක්, පාළු ගතියක් තමයි තියෙන්නේ. හැබැයි ඉතින් මේ తත්වය බුදු කෙනෙක්ගෙන් ඒ වචනය අහලා බුදුයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් අපි පොඩ්ඩක් ඒ කියන නිසා කළ බලනවා. එතෙන්ට යම් අවධානයක් දීලා එතන ඉන්න පුළුවන්ද කියලා පොඩ්ඩ පොඩ්ඩ හුරු කරනවා. දැන් එහෙම හුරු කරන්න ඕන අපේ හිත එතෙන්ට යම් පමණකට හුරු වෙනවා. හුරු වුණාට පස්සේ එතනම වුණත් ඔන්න දැන් සෑහෙන වෙලාවක් ඉන්න පුළුවන් කමක් ඇති වෙනවා. විනාඩි 30ක්, විනාඩි 40ක්, විනාඩි 50ක්, පැයක් ඉන්න පුළුවන් කම ඔන්න යෝගාවචරයට ඇති වෙනවා. එතකොට එතනම යම්කිසි සමාධි ස්වභාවයකට ඔන්න හිතේ දියුණු වෙනවා. නමුත් ඊට පස්සේ බුදුරජාන් වහන්සේ මෙතන අපිට දිගට ඒ තුල läග ගැනීමක්, ඒ තුල බැස ගැනීමක්, ඒ තුල ගැඹුරු සමාධියකට වෙලා ආස්වාදයක් ලබා ගැනීමක් නෙමෙයි මතක් කරන්නේ. ඊට පස්සේ මතක් කරනවා පරියෝදපේ යත්තානම් චිත්තක්ලේශේහි පණ්ඩිතෝ. දැන් මේ හදාගත්ත මේ පිරිසුදු ස්වභාවය, මේ හිතක් මේ හදාගත්ත චිත්ත විවේකය, මේ නිකලෙස් ස්වභාවය පදනමක් කරගන්න තවදුරටත් හිත කෙලසුන්ගෙන් මුදව ගන්න. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ තත්වයට මේ උනන්දු කරලා තියෙන්නේ ඒක තුළ පළපදියම් වෙන්නත් නෙමෙයි. මේක භාවිතා කළා තවදුරටත් හිතේ කෙලෙස් දුරු කරන ප්‍රතිපදාවක් අනුගමනය කරන්න. එහෙමනම් අන්න යෝගාචරය මේ බරපතල සමාධියක ඉන්නවා වෙනුවට නොගැඹුරු සමාධියක හිත පවත්වමින් හිතට පොඩ්ඩක් නිදහසේ නිදැල්ලේ හැසිරෙන්න ඉඩ හරිමින් හිතේ ඒ තවමත් මතුවෙන විවිධාකාර කෙලෙස් ස්වභාවයන් හඳුනා ගන්න යෝගාචරය උත්සාහන්ත වෙනවා. ඉතින් එතකොට තවත් පැත්තකින් කියන්න වෙන්නේ අපි මේ හදාගත්ත සමාධිය දැන් අතහැර දැමීමක් තමයි මේ කරන්නේ. බොහොම අමාරුවෙන් හිත පුරුදු කළා තමයි මේ සමාධි ස්වභාවය හදාගත්තේ. හැබැයි දැන් ඒකත් අතහරින්න වෙනවා. අතහැරියට පස්සේ ආයෙත් හැබැයි හිත වැටෙන්නේ කෙලෙස් ගොඩකට. ආයෙත් හිත ගිහිල්ලා අල්ලනවා. ආයෙත් හිතට රාග, ద్వේෂ, මෝහ පැමිණෙනවා. හැබැයි ඉතින් තමන් අර හදාගත්ත පදනමක් කෙරෙහි යම්කිසි අත්දැකීමක් තියෙන නිසා ඒ අත්දැකීමට ඕන වෙලාවක නැවත පිවිසෙන්න පුළුවන් බව, ළඟා වෙන්න පුළුවන් බව තමන්ට අත්දැකීමෙන්ම ප්‍රත්‍යක්ෂයෙන්ම මතකයි වැටහෙන. ඒ නිසා මෙතෙන්දි බය වෙන්න කිසිම හේතුවක් නැහැ. ඒ ඕනම අවස්ථාවකදී ඒ තමන්ට පය ගහලා ඉන්න පුළුවන් ക്ഷേම භූමියක්, නිකලස් භූමියක්, හිතේ යම්කිසි සංසිඳිච්ච ස්වභාවයක්, සාමකාමී ස්වභාවයක්, નિરાයාස සතිමත් භාවයක් තියෙන බව තමන්ට ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවා. එතකොට යෝගාවචරයේ උත්සාහවන්ත වෙන්නේ අන්න ඒ පදනම මත පිහිටලා හිතට නිදැල්ලේ යන්න දෙමින් හිත යන යන අත බලබලා ඒ යන්නේ ඇයි කියලා විමසා බලමින් තවදුරටත් මේ බොජ්ජංග ධර්ම දිනු කරන්න. එතකොට එකාතකින් බුදුරජාන් වහන්සේ මතක් කරනවා දැන් අර කලින් විදිහට නෙමේ බොජ්ජංග ධර්ම දිනු කරන්න තියෙන්නේ. දැන් වෙනස් ආකල්පයක පිහිටාගෙන තමයි මේ තවදුරටත් බොජ්ජංග ධර්ම දිනු කරන්න තියෙන්නේ. ඉතින් මෙතෙන්දි මතක් කරනවා සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔස්සග්ග පරිණාමී. ධම්ම විචය සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං ඔස්සග්ග පරිණාමී. මේ අන්දමින් බොජ්ජංග ධර්ම හත ගැනම ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ දැන් මෙතෙන්දි තවදුරටත් සතිය, ධම්ම විචය, වීරය, ප්‍රීතිය, පස්සද්ධිය, සමාධිය, උපේක්ෂාව ආදී මේ ධම් අපේ හිත තුළ දියුණු කරන්න තියෙන්නේ විවේකී ස්වභාවයක් අසුර කරගෙන. ඉස්සෙල්ලා වගේ බරපතල වීරයක් පවත්වමින් නෙමෙයි බොහොම මැදහත් වීරයක් පවත්වමින්. ඒ වගේම පැමිණෙන අරමුණු වලට නිදැල්ලේ ටික වෙලාවක් ඉන්න ඉඩ හැරලා ඒවට අහු නොවන ප්‍රඥාවක් පවත්වමින් ඊට පස්සේ ඒවාට යන්න ඉඩ හරිමින් ඒවාට ඒවායේම ආයු කාලය අවසන් වීම නිසා ස්වාභාවික මරණයකට පත් වෙන්න ඉඩ හරිමින් ගත කරන ප්‍රතිපදාවක් තමයි දැන් මෙතෙන්දී පෙන්වන්නේ. ඉස්සෙල්ලා නම් අපි සමහරවිට කෙලෙසයක් ආපු ගමන් ඒකට බය වෙලා ඒක යටපත් කරන්න හරි ඒකෙ මිදෙන්න හරි උත්සාහන්ත වෙනවා. ඒ වෙනුවට ටිග්මන්ටම ඔන්න කයට හිත දානවා. මූල කමඨහනකට හිත දානවා. මොකද මේ ක්ලේශයකට මුහුණ දෙන්න තාම හිතේ ශක්තිමත් බවක් නැහැ. සතිමත් පදනමක් ගොඩ නැගිලා නැහැ. නමුත් දැන් එහෙම නැහැ. ඒ වෙනුවට කෙලෙස් එනවා නම් එන්න ඉඩ දෙනවා. හැබැයි අපි අර සතිමත් පදනම මත පිහිටාගෙන හේදියා හොඳට දැනුවත් වෙනවා. ඒගොල්ලන් හොඳින් හඳුන ගන්නවා. දැන් ඒතකොට තවදුරටත් අපේ හිතේ මේ කෙලෙසුන්ගෙන් සිද්ධ වෙන පීඩාකාරී ගතිය එන්න අඩු වෙනවා. මොකද දැන් කෙලස් වලට තියෙන බයත් දුර වෙලා යනවා. ඒවැය තියෙන බලයත් බිඳලා යනවා. අපි ටික ටික ශක්තිමත් වෙනවා. හිතේ අපිට අර නිකෙලස් ස්වභාවයක් පවත්වන්න පුළුවන් කාල පරිච්ඡේදයේ එන්න වැඩි වෙනවා. ඒකට යම් වටිනකමක් දෙනවා. ඒ නිකෙලස් ස්වභාවය මත පිහිටාගෙන ඊට සාපේක්ෂව මතුවෙන සියුම් කෙලස් පවා හඳුන ගන්නවා. එතකොට මේ ප්‍රතිපදාව අනුගමනය කරනකොට බුදුරජාණන් වහන්සේ කියනවා කාමාසවාපි චිත්තං විමුච්චති භවාසවාපි චිත්තං විමුච්චති අවිජ්ජාසවාපි චිත්තං විමුත්තති විමුත්තස්මින් විමුත්තමිති ඥානං හෝති. දැන් අම්මමස්සාවක ටික ටික මේ විදිහට බොහොම විවේකීව ඒ වගේම පැමිණ අරමුණු කෙරෙහි විරාගීව ඒ වගේම ඒවට ස්වාභාවිකව මරණයටපත් වෙන්න ස්වාභාවිකව නිරුද්ධ වෙලා යන්න ඉඩහරිමින් පැමිණෙන දේවල් අතහරින ආකල්පයකින් කටයුතු කරනවා නම් අන්න හිතේ ආශ්‍රවයන් ක්‍රමානුකූලව දුරු වෙන බව භාගතුන් වහන්සේ සඳහන් කරනවා. දැන් බොජ්ජංග සංයුත්තයේ එන භික්ඛු කියන සූත්‍රයේදී තමයි මේ කාරණය හොඳට පැහැදිලිව බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඒ විවේක නිශ්චිතව විරාග නිශ්චිතව මේ අතහැරීම මත පදන පිහිටාගෙන නිරෝධයක් ඇසුරු කරමින් නිරෝධයකට ඉඩ හරිමින් කටයුතු කරනකොට අන්න තමන්ගේ හිතේ ඒ කාමාශ්‍රවය භවආශ්‍රව අවිජ්ජාශ්‍රව ආදී මේ විවිධ ආශ්‍රව ධර්මයන් හිතින් ක්‍රමානුකූලව ටික ටික දුරු වෙන්න පටන් ගන්නා බව බුදුරජාණන් වහන්සේ මතක් කරලා දෙනවා. දැන් එතකොට අපිට තේරෙනවා දැන් බොජ්ජංග ධර්ම දියුණු වෙනවා. හැබැයි දැන් අපි ඒක අර කලින් අපේ ඉස්සර කාලේ වගේ අපි අත පොවලා බරපතල විදිහට වීරයක් යොදලා එහෙම කරන කටයුත්තක් නෙමෙයි දැන් මෙතන තියෙන්නේ. දැන් වැඩේට වෙන්න ඉඩ හරින ආකල්පයක් දැන් මෙතනදී තියෙන්නේ. උපේක්ෂා සහගත ආකල්පයක් මෙතන තියෙන්නේ. ඒතකොට මේ බොජ්ජංග ධර්මවලත් එක්තරාන්දමක විපරිණාමයක් දැන් සිද්ධ වෙලා තියෙනවා. ඉස්සර කාලේ නම් සතිය වඩන්න අරමුණක් සහිතව ටිකක් අරමුණට කිට්ටු වෙලා බරපතල විදිහට උද්‍යෝගයෙන් ඒ කටයුත්තේ නියැලෙනවා. නමුත් මේ හරියට එනකොට එහෙම අරමුණක් සහිත සතියක් ඕනනම් පවත්වන්නත් පුළුවන්. හැබැයි අරමුණක් රහිතව වුණත් નિરાයාස සතියක්. ඒ වගේම කිසිම ආයාසයකින් වීරයකින් උද්‍යෝගයකින් තොරව නිකන් සාමාන්‍යයෙන් සරලව පවතින සතියක් තමයි දැන් මේ අවස්ථාවේදී යෝගාවචරයක් අත්දකින්නේ. ඒක දැන් එයාට උරුම වෙච්ච බවක් තියෙන්නේ. ඒක કૃතිමව හදන බවක් නෙමෙයි. එයාට දැන් ඒක ජීවිතේට ඒකාබද්ධ වෙච්ච ගතියක්. නිදැල්ලේ තියෙන ගතියක්, සුවසේ තියෙන ගතියක් තමයි දැන් එයාගේ හිතේ තියෙන්නේ. ඊට පස්සේ ධම්මවිචය වුණත් එයාට දැන් මේ අරමුණු වල ග්‍රහණයක් සිද්ධ වෙන්නේ නැති නිසා අරමුණක් ග්‍රහණයක් වුණත් ඒ ග්‍රහණය හඳුනා ගන්න පුළුවන් බවක් තියෙනවා. ධම්මවිචය දැන් වැඩ කරන්නේ වෙනත් පැත්තකින්. අරමුණ විනිවිද දැක ගන්න පුළුවන් බව එක පැත්තක්. හැබැයි අර තිබිච්ච විවේකය නැති කරගෙන යම් උපාදානයක් සිද්ධ වුණාම අන්නේ උපාදානය සිදු වූ බව බොහොම යහුසුලව හඳුනා ගන්න යෝගාචරයට පුළුවන්කම තියෙනවා. ඒ මතුවන ඕනනම් ක්ලේශයේ ස්වභාවය, ඒක ඊටාම සියුම්ම පටන් ගන්න ආකාරය, ඒක දැන් ඔන්න හිතේ පවතින ආකාරය, තමන් ඒකට වසඟ නොවෙච්ච නැත්තම් අහු නොවෙච්ච ආකාරය, ඒ නිසාම මේ ක්ලේශය සියුම්ම නැවතත් බොඳ වෙලා දිය වෙලා ෂය වෙලා යන ආකාරය බොහොම පිරිසුදුව දැක ගන්න පුළුවන් බවක් අන්න යෝගාචරයෙකුට හම්බ වෙනවා. ඉතින් එතකොට සංස්කරණ නොකර ඉඳීම තුලින් අන්න හිත බේර ගන්න, මේ සංස්කාර දුකකින් හිත බේර ගන්න අන්න දැන් යෝගාචරයෙගේ හිතේ ප්‍රඥාවක් පහළ වෙනවා. අවිජ්ජා පත්‍යා සංඛාරා සංඛාර පත්‍යා විඥානං කියලා විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් එතකොට යෝගාවචරයේ පොඩ පොඩ දැන් හිත දිහා බලාගෙන ඉන්න යාට තේරෙනවා මේ සංස්කරණ රාශියක් සිද්ධ වෙනවා. රූපයක් දැක්කහම සංස්කරණ සිද්ධ වෙනවා. සද්දයක් ඇහුණාම සංස්කරණ සිද්ධ වෙනවා. ගඳක් සුවඳක් දැනුණාම සංස්කරණ සිද්ධ වෙනවා. රසක් අත්විඳිනකොට සංස්කරණ සිද්ධ වෙනවා. කායික වශයෙන් යම් ස්පර්ශයක් ලැබෙනකොට ඒ අනුසාරයෙන් හිතේ යම් සංස්කරණ සිද්ධ වෙනවා. ඊළඟට හිතට යම් අරමුණක් ආවහමත් ඔන්න හිතේ සංස්කරණ සිද්ධ වෙනවා. ඒතොර මෙබඳු සංස්කරණ සිද්ධ වෙන්නේ ඇයි? එහෙමනම් අන්න එතන යම්කිසි අවිද්‍යා මූලයක් තියෙනවා. අවිද්‍යාවක් මත පදනම් වෙලා මේ සංස්කරණ හරහා ආස්වාදයක් ලැබෙනවා කියලා හිතාගෙන තමයි මේ සංස්කරණ සිද්ධ කරන්නේ. අවිද්‍යාවක් එතනදී මුල් වෙනවා. ඉතින් මේ ආකාරයෙන් දැන් ධම්මවිචය බොහොම සියුම් අන්දමකින් හේතුප්‍රත්‍ය හඳුනා ගන්නා මට්ටමකින් පටිසමුපාදයක් හඳුනා ගන්න මට්ටමකින් අන්න යෝගාචරයේ හිතේ ක්‍රියාත්මක වෙනවා. ඉතින් එතකොට අන්න පටිසමුපාදයේ වගේ බොහොම ගැඹුරු දහමක් තවදුරටත් තමාගේ සිත තුලින්ම තමාගේ ප්‍රතිපදාව තුලින්ම මතු කරගන්න යෝගාචරයේ උත්සාහවන්ත වෙනවා. මෙහෙම වෙන්න වෙන්න අන්න වීරය කියන එක බොහොම සම මට්ටමකින් දැන් අර කලින් තිබුණා වගේ බරපතල වීරයක් නෙමෙයි ඒ වෙනුවට බොහොම සුවසේ ගත කරන වීරයක් හිතට ඔහෙ ඉන්න දෙන වීරයක් කටයුත්ත අඛණ්ඩව කරගෙන යාම සඳහා පවත්වන වීරයක් තමයි දැන් මේ යෝගාවචරයේ අත්දකින්නේ. කතරම් කෙලස් තිබුණත් ඒවා දිගට දිගට බලබලා බලබලා මේවා කොයි කාලේ හරි ඉවර වෙයි කියලා නොපසුබස්නා වීරයක් දැන් යෝගාවචරයේ ඇති කරගෙන යනවා. ඊළඟට ප්‍රීතිය කියන එක ඊට හුඟක් දුරට සමණයටපත් වෙලා නිකං සංසිඳීමක් පැත්තකට සාමකාමී පැත්තකට ඔන්න හිතේ ක්‍රියාත්මක වෙනවා. කායික සැහැල්ලුවක් මානසික සැහැල්ලුවක් සාමාන්‍යයෙන් හිතේ පවතිනවා. අන්න එතකොට පස්සද්ධිය කියන සම්බොජ්ජංගේ ක්‍රියාත්මක වෙනවා. දැන් සමාධිය ගත්තොත් සෑහෙන විපරිණාමයකට ලක් වෙලා තියෙනවා. කලින්නම් අපි මේ මතුවෙන අරමුණක් බොහොම යහුසුලුව දැක ගන්න බොහොම තීව්‍රව දැක ගන්න ලං වෙලා දැක ගන්න උත්සාහවත් වෙච්ච සමාධියක් තමයි තිබුණේ. නමුත් දැන් අරමුණු වලින් තොරව, උපාදාන වලින් තොරව, කිසිම ග්‍රහණයකින් තොරව හිත පැවතීම නිසා හිතේ තියෙන එක්තරා අන්දමක නතරවීමක්. දැන් කලින්නම් අපි මුල් අවස්ථාවේදී නම් කාය අනුපස්සනාවක් පටන් ගන්න කාලෙදී තිබුණේ හිත අතෙන්ට මෙතෙන්ට දුවන ගතියක්, එහෙම නැත්නම් අතීතේ අනාගතේට දුවන ගතියක් තමයි හිතේ තිබුණේ. ඒකෙන් වළක්වා ගන්න අපි අරමුණක් පාවිච්චි කරලා මූල කමඨහනක් ඉදිරිපත් කරලා ඒ මූල කමඨහනේ වීරයවන්තව ඒ අරමුණ තුල බැස ගන්නා සමාධියක් තිබුණේ. නමුත් දැන් නෙමෙයි, දැන් එහෙම නෙමෙයි. ඒ වෙනුවට කිසිම අරමුණක් ග්‍රහණය නොකරන, කිසිම අරමුණක් උපාදාන නොකරන, කිසිම අරමුණක් ඇසුරු නොකරන, උපාදාන වලින් තොරවීම නිසාම නතර වෙච්ච ස්වභාවයක් තමයි දැන් හිතේ තියෙන්නේ. ඉතින් ඒකට බුදුරජාණන් වහන්සේ විවිධ අන්දමින් තව තව සූත්‍ර දේශනාවලදී ඒ ස්වභාවය විස්තර කරලා තිනවා. අනුපායෝ අනපායෝ කියලා එහෙම විස්තර කරනවා. ඒ කියන්නේ මෙතෙන්දි දැන් අරමුණක් වෙතට ඇදී යාමක් ඇත්තෙත් නැහැ, අරමුණක් එක ගැටීමක් ඇත්තෙත් නැහැ. දැන් අපේ හිතේ යම්කිසි අවස්ථාවකදී රාගය ක්‍රියාත්මක වෙනකොට යම්සි අරමුණක් දැකපු ගමන් ඒ අරමුණ කෙරෙහි ඇල්මක් ඇති වුණොත් ඒ අරමුණ වෙතට අපේ හිත ඇදිලා යනවා. ඒ පැත්තට උපාදානයක් සිද්ධ වෙනවා. ඒ පැත්තට අපි හඹාගෙන යන ගතියක් ඔන්න හිතේ තියෙනවා. ඒ වෙනුවට අපි වෙනත් අපි අකමැති අරමුණක් අත්දකින්න සිද්ධ වුණොත් ඒ අරමුණෙන් ඉක්මනටම හිත පොලාපයින්නෝ. ඉක්මනටම අහක බලා ගන්නෝ. ඉක්මනටම කණේ ඇඟිලි ගහ ගන්නෝ. මොකද ඒ අරමුණ ප්‍රතික්ෂේප කරන අරමුණත් එක ගැටෙනවා. ඒතර මෙන්න මෙතන තියෙන මේ අන්ත දෙක අරමුණ වෙතට ආකර්ෂණය වීමයි අරමුණෙන් විකර්ෂණය වීමයි කියන මේ අන්ත දෙකම වෙනුවට දැන් මේ කිසිම දෙයක් උපාදාන නොකිරීම නිසා හිතේ පවතින එක්තරා අන්දමක සාමකාමී බවක්, කිසිවක නොගැටෙන බවක්, කිසිවක නොවැළෙන බවක්, කිසිවක් මත නොපිහිටි බවක්, හාත්පස පැතිරිච්ච බවක්. එක තැනක දැන් හිර වෙලා නැහැ. එක අරමුණක පටුව හිර වෙලා නැහැ. ඒ වෙනුවට හාත්පස පැතිරිච්ච බවක්. තමයි යන්නේ යෝගාවචරයේක දැන් සමාධි මට්ටමක් විදිහට මේ බොජ්ජංග ධර්ම විකාශනය වෙලා වර්ධනය වෙලා දැන් පැමිණලා තියෙන්නේ. එතකොට අපිට තේරෙනවා මේ බුදුරජාන් වහන්සේ පෙන්වන ප්‍රතිපදාවේ මේ බොජ්ජංග ධර්මයන්ගේ එක්තරාන්දමක විපරිණාමයක් සිද්ධ වෙනවා. අපි මුලින්ම අර බොජ්ජංග ධර්ම වඩන මූලික ප්‍රතිපදාව ගැන විස්තර කරද්දී එතෙන්දි කිව්වේ හොඳට මේ අරමුණ තුල හිත කිඳා බැහැලා අරමුණේ විස්තර විභාග හොඳට විමසලා බලලා ඒ විමසීම සාර්ථක වීම නිසා අන්න දැන් හිත එකඟ වෙලා මේ අරමුණක් තුල හිත එකඟ වෙලා දැන් මේ කතා කරන්නේ ඒක නෙමෙයි ඊට වඩා හාත්පසින්ම වෙනස් ස්වභාවයක් දැන් හිත මේ සමාධිමත් වෙලා තියෙනවා. හැබැයි ඒ සමාධිය අරමුණක් ඇසුරු කරමින්ම සමාධිමත් වෙන සමාධියක් නෙමෙයි. අරමුණු රහිතව වුණත් දැන් අන්න හිතේ ඒකාග්‍රතාවයක් තියෙනවා. හිතේ පැහැදිලි බවක් තියෙනවා. එක අරමුණකට කොටු නොවෙච්ච, හාත්පස පැතිරිච්ච නිදහස් බවක්, චේතෝ විමුක්ති ස්වභාවයක් අන්න යෝගාවචරයේ අත්දකින්න. සියල්ලෙන් නිදහස් වෙච්ච චේතෝ විමුක්ති ස්වභාවයක් අන්න එබඳු සමාධියක් දැන් ඔන්න යෝගාවචරයේ අත්දකින්න. එතකොට මේ සමාධි සම්බොජ්ජංගය සෑහෙන විපරිණාමයකට ලක් වෙලා තියෙනවා. ඊට පස්සේ උපේක්ෂාව දැන් ප්‍රබල මට්ටමකට ඇවිල්ලා තියෙනවා. කොයි දේ කෙරෙහිත් පවත්වන්න පුළුවන් උපේක්ෂාවක් අන්න යෝගාවචරයේ අත්දකින්න. කලින් තිබුණේ අර ඒ කටයුත්ත සාර්ථක වීම නිසා කරන්න දෙයක් නැති නිසා දැන් වැඩේ හරියට කෙරෙන නිසා පවත්වන උපේක්ෂාවක් දැන් කලින් තිබුණේ. දැන් එහෙම නෙමෙයි. ඒ වෙනුවට කිසි අරමුණක් උපාදාන නොකිරීම නිසා, අරමුණු ග්‍රහණයෙන් හිත නිදහස් වීම නිසා, උපාදාන වලින් හිත නිදහස් වීම නිසා හිතේ පවතින ඒ නිදහස භුක්ති විඳින උපේක්ෂාවක් තමයි දැන් තියෙන්නේ. ඒතකොට අපිට තේරෙනවා මේ උපේක්ෂාවේ එක්තරාන්දමක විපරිණාමයක්, පරිණත වීමක් මේ කටයුත්ත හරහා සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ තව සූත්‍රවලදී දැන් ඔය බොජ්ජංග සංයුත්තේන අග්ගි සූත්‍රයේදී එහෙම මතක් කරලා දෙනවා, යම් හෝ අවස්ථාවකදී හිත ඕන්ට වඩා මේ උපේක්ෂාවට නැඹුරු වෙලා, ඕන්ට වඩා සමාධියට නැඹුරු වෙලා හිත මේ කම්මැලි වෙන්න ගත්තොත්, ඒ කියන්නේ හිතේ යම්කිසි උදාසීන ගතියක් ඇති වෙන්න ගත්තොත්, මලානික ගතියක් ඇති වෙන්න ගත්තොත්, එතෙන්දී උපේක්ෂාවට, සමාධියට, පස්සද්ධියට තැන දෙන්නේ නැතිව හිත පොඩ්ඩක් අවදි කරන පැත්තකට හිත යොදන්න කියලා කියනවා. ඒ කියන්නේ ධම්මවිචය පැත්තකට, වීරය පැත්තකට, ප්‍රීතිය පැත්තකට හිත යොදලා නැවතත් ඒ හිතේ සක්‍රීය භාවය, ක්‍රියාශීලී බව, අවදි බව වර්ධනය කරන්න කියලා උපදෙස් දෙනවා. ඒ වගේමයි අපි අනවශ්‍ය විදිහකට වීරය යොදන්න ගිහිල්ලා හිත දේවල් දිහා අනවශ්‍ය අන්දමින් විමසන්න ගිහිල්ලා හිතේ විතර්ක බහුල වෙලා හිත විසිරෙන්න ගත්තොත්, එතෙන්දි තවදුරටත් ඒ විමසමින්, සොයමින්, විමර්ශනය කරමින්, වීරය යොදමින් යන්නේක කරන්නේ නැතිව ඒ වෙනුවට හිත ටිකක් තැම්පත් කරන, සාමකාමී කරන, මුකුත් නොකර ඉන්න ඒ සමාධි පැත්තට, පස්සද්ධිය පැත්තට, උපේක්ෂාව පැත්තට හිත යොමු කරන්න කියලා මතක් කරලා දෙනවා. එතකොට මෙතෙන්දී අපිට තේරුම් ගන්න පුළුවන් මේ බොජ්ජංග ධර්මවල කණ්ඩායම් තුනක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඒක ඔය අග්ගි සූත්‍රයේදී පතක් කරලා දෙනවා. ඒ කියන්නේ හිත සක්‍රීය කරන, බලගන්වන, හිත කාර්යශූර කරන දේවල් බොහොම තීවුණුව විමසා බලන එක පිරිසක් ඉන්නවා. ඒ පිරිස තමයි ධම්මවිචය, විරිය, පීති කියන කණ්ඩායම. ඊට පස්සේ හිත තැම්පත් කරන, සමාහිත කරන, සාමකාමී කරන, පොඩ්ඩක් නිවන නිවලා පැත්තකින් තියෙන, මුකුත් නොකර ඉන්න අන්නේ පැත්තේ ඒ සම කරන, නැත්නම් තැම්පත් කරන පැත් මේ අන්දමේ තව පිරිසක් ඉන්නවා. ඒ පිරිස තමයි පස්සද්ධිය, සමාධිය, උපේක්ඛාව කියන ඒ බොජ්ජංග ධර්ම තුන. ඉතින් එතකොට තව එක්කෙනෙක් ඉතුරු වෙනවා, ඒ තමයි සතිය. ඉතින් සතිය කියන බොජ්ජංග ධර්මයේ ගැන බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ, සතිකෝ අහම් භික්කවේ සබ්බත්තිකං වදාමි. මහණෙනි, මේ සතිමත් භාවය කියන බොජ්ජංග ධර්මය එහෙම මේ අහවල් කාලයේ පැවැත්විය යුතුයි, අහවල් කාලයේ පැවැත්වීම සුදුසු නැහැ කියලා ප්‍රකාශ කරන්න බෑ. සියලුම අවස්ථාවන් වලදී සතිමත් භාවය නම් අත්‍යවශ්‍යයි. ඒ නිසා සතිමත් භාවයෙන් තමයි මේ හිතේ තියෙන తত্ত্বය දැන් බලපවත්වන ස්වභාවය අපිට පෙන්ලා දෙන්නේ. මේ වෙලාවේදී විසිරීම පැත්තට බරද, මේ වෙලාවේදී උදාසීන වීමකට බරද කියලා අන්නේ හිතේ වර්තමාන తত্ত্বය මතක් කරලා දෙන්නේ, හොයලා දෙන්නේ අපිට මේ සතිමත් භාවයෙන්. ඒ නිසා බුදුරජාන් වහන්සේ මතක් කරනවා, සතිකෝ අහම් භික්කවේ සබ්බත්තිකං වදාමි. මහණෙනි, සතිමත් භාවය නම් සෑම වෙලාවටම වැදගත්, සෑම වෙලාවටම අත්‍යවශ්‍යයි. ඒතර ඒ සතිමත් භාවයත් යම් විපරිණාමයකට ලක් වෙනවා. මුලදී පිච්ච සතිය නෙමෙයි දැන් මේ කතා කරන්නේ. දැන් තියෙන નિરાයාස සතියක්, ඉබේ පවතිනා වගේ සතියක් දැන් තියෙන්නේ. එතකොට මෙන්න මේ අන්දමින් බුදුරජාණන් වහන්සේ මේ බොජ්ජංග ධර්මවලත් එක්තරා අන්දමක ගැඹුරක්, ඒවෑ තියෙන තව සුවිශේෂී පැති ටික ටික අපිට උගන්වලා දීලා තියෙනවා. එතකොට මේ බොජ්ජංග ධර්ම සතර සතිපට්ඨාන ධර්මයන් හරහා වඩා වර්ධනය කරගන්න හැටි අපි සාකච්ඡා කළා. ඊට පස්සේ ඒ බොජ්ජංග ධර්මම විඥා විමුක්ති කියලා කියන ඒ ප්‍රඥාවක් හිතේ නිදහසක් දක්වා වර්ධනය කරන ආකාරය තමයි දැන් අපි මේ සාකච්ඡා කළේ. ඒක තමයි අර විවේක නිසං, විරාග නිසිතං, නිරෝධ නිසිතං, ඔස්සග්ග පරිණාමින් ආදී ආකාරයෙන් පෙන්ලා දෙන්නේ. ඒ කියන්නේ හිතේ තවදුරටත් ගැඹුරු අවබෝධයක්, සූක්ෂම අවබෝධයක්, හිතේ නිදහසක් තවදුරටත් වැඩෙන ආකාරයෙන් බොජ්ජංග ධර්ම වඩන්න තියෙන්නේ අර විවේකයක් ඇසුරු කරමින්. හිතේ විරාගී බවක් ඇසුරු කරමින් මේ පැමිණෙන විවිධාකාර අරමුණු කෙරෙහි දැන් හිතේ තියෙන විරාගී බවක්. ඒවා අල්ලා බදා ගන්න ගතියක් නෙමෙයි. ඒ වගේමයි දැන් මේ හිතේ පවතින විවේකය ගැන වුණත් හිතේ තියෙන විරාගී බවක්. ඒකේ වුණත් අනවශ්‍ය විදිහට ගැඹුරු සමාධියකට ගිහිල්ලා ඒ තුල වුණත් බැස ගන්න, ඒක අල්ලා ගන්න ආකල්පයක් ඒ හිතේ නැහැ. ඒ වුණත් තියෙන නිතරම වස්සග්ග පරිණාමින් කියලා කියන ඒ ඕනම දෙයක් අතහැරලා දාන ආකල්පයක් තමයි හිතේ තියෙන්නේ. දැන් කලින් නම් අපේ හිතේ තුනේ දක්න දක්නතේ අල්ලන ආකල්පයක්, ග්‍රහණය කරන ආකල්පයක්, වැළඳ ගන්න ආකල්පයක්. ඒ වෙනුවට දැන් තියෙන්නේ කිසිවක් හිතේ නොරැඳෙන, කිසිවක් හිතේ අල්ලගන්නේ නැති, පැමිණෙන සියල්ල අතහැරලා දාන එබඳු ආකල්පයක් තමයි දැන් හිතේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් එතකොට මෙබඳු ආකල්පයකදී ඉතින් බුදුරජාන් වහන්සේ මතක් කරනවා ටික ටික යම්ස කෙනෙක් මෙබඳු ආකල්පයක් දියුණු කරනවා නම් ඒ තනත්තාගේ මේ දේවල් පිළිබඳ අවබෝධය එන්නෙන් වැඩි වෙන බව, ඥාන දර්ශනයක් ඒ හිතේ වර්ධනය වෙන බව තවදුරටත් මතක් කරලා දෙනවා. උදාහරණ වශයෙන් සෝ සත්සම්බොජ්ජංගම් භාවිතේන චිත්තේන යථා භූතං ජානාති පස්සති. අයම්පිකෝ රාජකුමාර හේතු අයම් පච්චයෝ ඥාන දස්සනාය. මේ විදිහට මේ භාගතුන් වහන්සේ අභය සූත්‍රයේදී ඒ අභය රාජකුමාරයාට මතක් කරලා දෙනවා ඒ යම්කිසි යෝගාවචරයේ අර වගේ බොජ්ජංග ධර්මයන් බොහොම විවේක නිසිතව, විරාග නිසිතව, නිරෝධ නිසිතව, වස්සග්ග පරිණාමින් කියන ආකාරයෙන් වර්ධනය කරගෙන යනවා නම් එයාට මේ ඉබඳු භාවිත සිතකින් මේ දේවල් වල තියෙන යථා භූතය ඇත්ත ඇත්සැටිය බොහොම සියුම් ප්‍රඥාවකින් අවබෝධ වෙන්න පටන් ගන්නවා. එතකොට අන්න යාගේ හිතේ ඥාන දර්ශනයක් ඇති වෙන්න පටන් ගන්නවා. එන්න ඒක තමයි එහෙමනම් මේ ඥාන දර්ශනෙට හේතුවක් වශයෙන් පෙන්වන්නේ. ඒ කියන්නේ මේ හිතේ තවදුරටත් ප්‍රඥාවක් වැඩෙන්නේ එතකොට බැලුවාම මේ අරමුණු නැවත නැවත නිරීක්ෂණයත් වැදගත්. හැබැයි අර විවේකය, අර සංසිඳීම, ඒ ප්‍රපංච වලින් තොර බව, ඇතුලේ කතාව සමනය වීම, විවේකී නිරීක්ෂණය වගේ මේ මෙන්න මේ බඳු පැතිහරහා තමයි එහෙමනම් මේ කියන ප්‍රඥාවක් වෙඩලා තියෙන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් කාම ලෝකයේ දන්න ප්‍රඥාව මේ පොතපතක් බලලා මතක තියාගෙන විභාගයට උත්තර ලියලා ඒ බඳු ප්‍රඥාවක් ගැන තමයි අපි දන්නේ. ඒ බඳු බුද්ධියක් ගැන තමයි අපි දන්නේ. නමුත් දැන් මෙතෙන්දී කතා කරන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් අවබෝධයක් ගැන. මෙතන මේ අවබෝධය ඇවිල්ලා හිතේ ප්‍රපංච තොරවීම නිසා, හිතේ විවේකය වැඩිවීම නිසා, හිතේ නිෂ්කලංක බව වැඩිවීම නිසා බොහොම සංසුන් නිරීක්ෂණයකට අවශ්‍ය කරන ඉඩ පහසුකම් සැලසීම නිසා හිතේ පැන නගින ප්‍රඥාවක් ගැන තමයි මේ පෙන්ලා දෙන්නේ. අනේ බඳු යථාභූත ඥාන දර්ශනයක් ඇති වෙනවා නම් ඒ යථාභූතයක් දකිනවා නම් එයාගේ හිතේ ඥාන දර්ශනයක් පහළ වෙන ආකාරය බුදුරජාණන් වහන්සේ මතක් කරලා දෙනවා. ඉතින් මේ නිසා ඇතම් සූත්‍රවලදී පෙන්නනවා දැන් හොඳින් බොජ්ජංග ධර්ම වැඩෙන වැඩින හිතක මේ පුංචි දේවල් පවා හොඳට ප්‍රකටව වැටහෙන බවක් තියෙනවා කියලා. හැබැයි ඒ වෙනුවට නීවරණ ධර්ම රජ කරන මට්ටමකදී නම් ඒ මතක තියාගන්න කියලා බොහොම අමාරුවෙන් පාඩම් කරගත දේවල් උනත් අමතක වෙලා යනවා කියලා කියනවා. වෙනත් වචන වලින් කියනවා නම් අපේ හිතේ රාගයේ උත්සන්න කාලයකදී, ද්වේෂයේ උත්සන්න අවස්ථාවකදී, හිතේ තීන මිද්දේ බහුල අවස්ථාවකදී, හිත විසිරෙච්ච අවස්ථාවකදී, හිතේ පසුබෑම් නැත්නම් පසුතැවීම් වැඩි අවස්ථාවකදී, හිතේ සැකසංකා වැඩි අවස්ථාවකදී අපි සමාහලාට පොතක් පතක් බලලා අමාරුවෙන් ඉගෙන කියාගෙන මතක තියාගෙන හිටිය දේවල් පවා අපේ මතකයට, අපේ අවබෝධයට එන්නේ නැති බව, අපිට දේවල් හොඳින් වැටහෙන්නේ නැති බව බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. හැබැයි ඒ වෙනුවට හොඳට මේ බොජ්ජංග ධර්මයන් දියුණු කළා. ඒ බොහොම විවේක ස්වභාවයකින්, විරාගී මනසකින්, අල්ල බදාගන්නේ නැති මනසකින් සාමකාමී මනසකින් කෙනෙක් කටයුතු කරනවා නම් මේ සුළුවෙන් ලාවට දැකපු දෙයක් වුණත් බොහොම විචක්ෂණව මතක් කරලා දෙන ගතියක්. ඕනම දෙයක ගැඹුරක් දකින ගතියක්. බොහොම සුවිශේෂී ප්‍රඥාවක් ඊබන්දු සිතක බලපවත්වන බව මේ අබේ සූත්‍රෙන් ඒ වගේම තවත් නොයෙකුත් සූත්‍ර වලින් බුදුරජාන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා. ඉතින් එහෙනම් අපිට තේරෙනවා මේ බොජ්ජංග ධර්ම අර මුලින් මතක් කළා වගේ බෝධාය සංවත්ත තීති කෝ බික්ඛු බොජ්ජංගාති බුච්චති. බුදුරජාන් වහන්සේ කියන්නේ මෙන්න මේ අවබෝධය පිණිස හේතු වෙන දහම් කියන අර්ථයෙන් මේවට බොජ්ජංග කියලා කියනවා. ඉතින් එහෙනම් මෙන්න මේ අවබෝධය හිතේ ගොඩනැගෙන ආකාරය එහෙනම් යෝගාවචරයට අධදක ගන්න පුළුවන්. එහෙනම් මේවා අපි මේ ඉගෙන කියා ගත්තට මේ බුදුරජාන් වහන්සේගේ දහමට අනුව අපි හිතාගත්තට එහෙනම් අපි උත්සාහවන්ත වෙන්න ඕනේ අපේ හිතෙත් ශක්තිපමණින් මේ කුසලතාවයන් දියුණු කරගන්න. අපේ හිතේ નિરાයාස සතියක් ඇති කරගන්න. දේවල් කෙරෙහි සියුම් දැක්මක් අපේ හිතේ ඇති කරගන්න. අරමුණු ඇසුරු නොකර අරමුණු වල උපාදාන නොකර ඒ විවේක ගතියක විවේක ස්වභාවයක තියෙන ප්‍රඥාගෝචර බව හඳුන ගන්න. එහෙනම් ප්‍රඥාවක් ඇති කර ගන්න ඕනේ. අවිද්‍යාව නිසා හිතේ සිද්ධ වෙන සංස්කාර හඳුන ගන්න. එහෙනම් ප්‍රඥාවක් දිනු කර ගන්න ඕනේ. ඉතින් ඔන්න ඔය වගේ පැති වලින් බුදුරජාන් වහන්සේ අපිව තව තව එතකොට ඉස්සරහට අරගෙන යනවා. ඉතින් එතකොට දැන් මතක් කරනවා මෙබඳු බොජ්ජංග මෙබඳු ආකාරයකින් යම්ස කෙනෙක් බොජ්ජංග ධර්ම වඩනවා නම් එතකොට මතක් කරනවා සත්ත බොජ්ජංගේ භාවෙන්තෝ බොජ්ජංගේ බහුලී කරොන්තෝ නිබ්බාන නින්නෝ හෝති නිබ්බාන පෝනෝ නිබ්බාන පබ්බාරු. දැන් මේ බඳු ක්‍රමවේදයකින් මේ තවදුරටත් මේ බොජ්ජංග ධර්ම දියුණු කරගෙන යනවා නම් එතකොට අන්න යාගේ හිත එබඳු බොජ්ජංග ධර්ම බහුලීකృత කරනවා නම් අන්න එතකොට යාගේ හිත නිවන කෙරෙහි නැමුණු බවකට නිවන වෙතටම පැමිණිච්ච බවකට නිවනට එල්ල වෙච්ච බවකට තමයි යොමු වෙලා තියෙන්නේ. දැන් එතකොට ඒ හිතේ නිවීමක් මිසක් දැවීමක් පැත්තක් නෙමෙයි පෙන්වුම් කරන්න කියලා මේ සූත්‍ර දේශනාවල සඳහන් කරනවා. එතකොට අර කෙනෙක් එක දවස් අර මුල්ම දවසේ මතක් කළා වගේ මේ බොජ්ජංග ධර්ම ක්‍රමානුකූලව උත්කෘෂ්ඨ මට්ටමකින් වඩන්න වඩන්න ඒ හිතේ නිවුණ ස්වභාවය, දුකෙන් තොර ස්වභාවය, දොම්නස් පහව ගිය ස්වභාවය, හිතේ සාමකාමී ස්වභාවය, රාග ద్వේෂ මෝහ ඉවත් වෙච්ච ස්වභාවය තමයි එහෙමනම් අත්දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ අන්දමින් බුදුරජාන් වහන්සේ දැන් අපාර සූත්‍රයේදී මතක් කරන්නේ යේසං සම්බෝධි අංගේසු සම්මා චිත්තං සුභාවිතං. මෙන්න මේ කියපු සම්බෝධි අංගයන් කෙරෙහි මේ යෝගාවචරයාගේ හිත සම්මා චිත්තං සුභාවිතං බොහෝම මනවින් වඩන ලදද, ඉතාම සුවසේ වඩන ලදද, ආදාන පටිනිස්සග්ගේ අනුපාදාය යේ රත. එතකොට මේ ග්‍රහණය කිරීම අත්හැරලා දාලා උපාදාන නොකිරීමේ තමයි එයාගේ හිත දැන් රැඳිලා තියෙන්නේ. කලින්නම් තිබුණේ දේවල් උපාදාන කරන ගතියක්, දැන් ඒ උපාදාන අත්හැරලා දාලා උපාදාන නොකර පවත්වන සිත ගැන තමයි එයාගේ හිතේ ඇල්මක් තියෙන්නේ. කිසිවක් උපාදාන නොකිරීම කෙරෙහි ඇල්මක්, දේවල් ග්‍රහණය නොකර සිටීමේ ඇල්මක්, දේවල් අල්ලබදා ගන්නේ නැතිව විවේකයෙන් හිත පවත්වන්නා වූ ඇල්මක්, සංස්කරණ නොකර සිටීමේ ඇල්මක් තමයි දැන් යෝගාවචරයාගේ හිතේ තියෙන්නේ. ආදාන පටිනිස්සග්ගේ අනුපාදාය යේ රත. කීනාසවා ජුති මන්තෝ තේ ලෝකේ පරිනිබ්බුතාති. එතකොට බුදුරජාන් වහන්සේ කියනවා මෙන්න මේ මෙබඳු ප්‍රතිපදාවක් අනුගමනය කරන්න කරන්න එබඳු සිතක ආශ්‍රවයන් ඡය වෙන්න ගන්නවා. අවසාන වශයෙන් කියනවා නම් අරහත්ත්වයටපත් වෙනවා, කීනාශ්‍රව බවටපත් වෙනවා. ජුතිමන්තෝ තේ ලෝකේ පරිනිබ්බුතාති. ඒ අය ඒ රහතන් වහන්සේලා මේ ලෝකේ බැබලිලා බැබලෙන නිවුණු පුද්ගලයන් බවටපත් වෙනවා. ඒක අතකින් මේ සූත්‍ර දේශනාව කෙටි වුණාට ඒ අරහත්ත්වයේ දක්වාම බොහොම සංක්ෂිප්ත වශයෙන් එක්තරාන්දකින් පාර කියලා දීලා තියෙනවා. ඒ තා එමේ කියලා දුන්නට අපි තේරුම් ගන්න තියෙන මේවා සමහර විට අවුරුදු ගණන් යන වැඩ. එහෙම නැත්නම් මුළු ජීවිත කාලයම ගත වෙන වැඩ. තවත් වෙනත් පැත්තකින් කියනවා නම් භව ගණන් ගත වෙන වැඩ වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේවා තේරුම් ගන්න ඕනේ මේ බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ශාසනයක් මුණ ගැහිච්ච වෙලාවක උන්වහන්සේගේ ධර්මය අපිට මුණ ගැහිච්ච වෙලාවක අපි කළ යුත්තේ කුමක්ද කියලා පිරිසිදුව වටහා ගැනීම වැදගත්. හැබැයි ඒකේ ප්‍රතිඵල අද අපිට ලැබෙයි, හෙට අපිට ලැබෙයි, එන අවුරුද්දේ ලැබෙයි කියලා එහෙම නිශ්චිත වශයෙන් කියන්න බෑ. අපිට ඒ කෙරෙහි යම් කිසි අපි තුල දියුණු කරගත්ත කුසලතාවයක්, යම් හැකියාවක්, අපි ඒකේ යෙදුන ප්‍රමාණයක්, දැනට අපේ හිතේ අපි කොතරම් දුරට මේවා වඩලා තියෙනවද වගේ ඒ මට්ටම් තිමේ විවිධාකාර තව තව හේතු බලපානවා. හැබැයි කරන්න තියෙන්නේ මෙන්න මේ ප්‍රතිපදාව බව පැහැදිලි වෙනවා. ඒ නිසා අපි ටික ටික මේ දහම් අපේ ජීවිතයට එකතු කරගන්න අපි උත්සාහන්ත වෙමු. ඉතින් එතකොට කවදා හෝ අපේ හිත ටික ටික මේ කියපු අන්දමින් මේ බොජ්ජංග ධර්ම වලින් හොඳට ආඩ්‍ය වෙච්ච ගතිය. ඒ බොජ්ජංග ධර්ම වලට හොඳට තැන දීපු ගතිය. අවබෝධයේ පිණිස මතු වෙච්ච ගතිය. ඥාන දර්ශනයක් පිණිස කටයුතු කරන ගතියක් එහෙමනම් හිතේ ඇති වේවි. ඉතින් ඒ නිසා මෙබඳු මේ බොජ්ජංග ධර්ම මේ මානසික සුවයකට පමණක් නෙමෙයි කායික රෝග පවා සමනය කරන්න උදව් වෙච්ච බව සූත්‍ර දේශනාවල සඳහන් වෙලා තියෙනවා. දැන් අපිට තේරෙනවා දැන් ලෝකේ තියෙන විවිධාකාර ලිඩ රෝග ගත්තොත් ඒකෙන් සෑහෙන කොටසක් මේ මානසික අසහනකාරී බව නිසා කයේ ඇති වෙන රෝග. නමුත් යම්ස කෙනෙක්ගේ හිතේ තියෙන්නේ සාමකාමී ගතියක් නම් ආතතියෙන් තොර ගතියක් නම් සංසිඳිච්ච ගතියක් නම් අන්න ඒ බඳු නිරෝගී සිතක් නිරෝගී කයක් ඇති කරන්න හේතු වෙනවා. ඒ නිසා එක්තරා අවස්ථාවකදී මහා මුග්ගල්ලාන මහරහතන් වහන්සේ බොහොම බරපතල අන්දමින් රෝගාතුර වෙනවා. ඉතින් උන්වහන්සේව බලන්න ගිය භාග්‍යතුන් වහන්සේ විමසනවා මේ ඇවැත්නි මොග්ගල්ලාන ඔබ වහන්සේගේ මේ රෝගය අඩු වෙන බවක් සුව වෙන බවක්ද තියෙන්නේ නැත්නම් වැඩි වෙන බවක් අසාධ්‍ය වෙන බවක්ද තියෙන්නේ. ඉතින් එතකොට මොග්ගලන් මහරහතන් වහන්සේ දහන් කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ රෝගය උත්සන්න වෙන බවයි මට තේරෙන්නේ අසාධ්‍ය වෙන බවයි මට තේරෙන්නේ අඩු වෙන බවක් සුව වෙන බවක් මට තේරෙන්නේ නැහැ. ඉතින් මෙහෙම කිව්වට පස්සේ භාග්‍යතුන් වහන්සේ මේ බොජ්ජංග ධර්ම 7 හොඳින් මතක් කරලා දෙනවා. දැන් මේ මුගලන් මහරහතන් වහන්සේ කියන්නේ මේ බොජ්ජංග ධර්ම 7 දියුණු කරපු කෙනෙක්. හැබැයි මේ පැන නැගිලා තියෙන කායික රෝග තත්ත්වය නිසා සමහර විට ඒ බොජ්ජංග ධර්ම මතක් කරගන්න ඒවැයේ තිබිච්ච ඒ ශක්තිමත් බව මතු කරගන්න යම් අපහසුතාවයක් ඇති වෙලා තියෙනවා. දැන් අන්න බුදුරජාණන් වහන්සේව නැවතත් මතක් කරලා දෙනවා. නැවතත් කුළු ගන්වනවා. ඒ මුගලන් මහරහතන් වහන්සේගේ හිතේ මේ බොජ්ජංග ධර්ම බල ගන්වනවා. දැන් මේ නැවත මතක් කර දීම තුලින්. මේ බොජ්ජංග ධර්මයන් නැවත නැවත බල ගන්වීම හරහා අන්න මුගලන් මහරහතන් වහන්සේගේ කය සම්පූර්ණයෙන්ම නිරෝගී බවට පත් වෙනවා. මේ අන්දමින්ම එක්තරා අවස්ථාවකදී මහා කාශ්‍යප මහරහතන් වහන්සේ අතිශය ගිලම් බවට පත් වෙනවා. එතෙන්දිත් බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා මේ අන්දමින්ම මේ බොජ්ජංග ධර්මයන් මතක් කරලා දෙනවා. එතකොට අන්න මහා කාශ්‍යප මහරහතන් වහන්සේත් හොඳට මේ බොජ්ජංග ධර්මයන් මෙනෙහි කිරීම හරහා තමන්ගේ හිතේ ස්වභාවිත බවට පත් කර ගැනීම හරහා අන්න බොජ්ජංග ධර්මයන් බල ගැන්වීම නිසාම කායික නිරෝගී බවකුත් ඇති කර ගන්නවා. ඒ තියා භාග්‍යතුන් වහන්සේ එක්තරා අවස්ථාවකදී අතිශය ගිලන් වෙච්ච අවස්ථාවක උන්වහන්සේව බලන්න වඩිනවා චුන්ද කියන ස්වාමීන් වහන්සේ. ඉතින් මේ චුන්ද ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ ආරාධනා කරනවා මට බොඤ්ඤංග ධර්මයන් ගැන දේශනා කරන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේත් මේ චුන්ද ස්වාමීන් වහන්සේ දේශනා කරන ඒ බොඤ්ඤංග ධර්මයන් ගැන දහම ශ්‍රවණය කරමින් ඉඳද්දි අන්න භාග්‍යතුන් වහන්සේගේ හිතෙත් හොඳට ඒ බොජ්ජංග ධර්මයන් බලගැන්විලා ඇවිල්ලා අන්න කායික නිරෝගී බවක් සම්පූර්ණයෙන්ම මේ රෝගය සමනය වීමක් සිද්ධ වෙනවා. ඒ නිසා අපිට තේරෙනවා මේ බොජ්ජංග ධර්ම අපේ විමුක්තිය පිණිස, නිවන පිණිස, අවබෝධය පිණිස පවතිනවා පමණක් නෙමෙයි යම්ස කෙනෙක් හොඳට ටික ටික මෙබඳු දහමක් හිතේ ප්‍රගුණ කරගෙන යනවා නම් එයාට මානසික සහනයක්, මානසික සුවයක්, ආතතියෙන් තොර බවක්, මානසික නිරෝගී බවක්, ඒ නිසාම කායික නිරෝගී බවක්, කායික සැහැල්ලුවක්, කායික සුවපත් බවක් ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ බුදුරජාණන් වහන්සේ අපිව නිරෝගී කරන මාර්ගයක තමයි එකගෙන ගිහිල්ලා තියෙන්නේ. මනස නිරෝගී කරන මාර්ගයක අපි එක්කන් ගිහිල්ලා තියෙනවා. මනසේ නිරෝගී බව වඩා වර්ධනය වෙන්න වෙන්න කායික නිරෝගී බවත් එහෙනම් කෙනෙකුට අත්දකින්න පුළුවන් වෙනවා. ඒ නිසා ඔය සතිපට්ඨාන ධර්මයන් දේශනා කරද්දී මේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය කියලා දේශනා කරන මේ සියලු දුක් දොම්නස් අස්තයට යාම පිණිස දුක් දොම්නස් අවලංගු වී යාම පිණිස එහෙමනම් මේ දහම භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් අද අපි එහෙමනම් මේ කතා කරන්න උත්සාහන්ත උනේ මේ අපාර සූත්‍රය හරහා ඒ භාගතුන් වහන්සේ දේශනා කරපු ඒ බොජ්ජංග ධර්ම දිනු කර ගැනීම සම්බන්ධයෙන්. ඉතින් මේ කරුණු කාරණා අපි තේරුම් අරගෙන අපේ ජීවිතවලට ප්‍රායෝගිකව මේ දහම එකතු කරගෙන අපේ සිත් සතන් තුලත් මේ නීවරණ ධර්ම යටපත් කළා, නීවරණ ධර්ම දුරු කළා, ඒ වෙනුවට මේ සප්ත බොජ්ජංග ධර්මයන් වඩා වර්ධනය කරගෙන අපේ සිත් සතන් තුලත් අවබෝධය ඇති කරගෙන අපේ සිත් සතනුත් නිවා ගන්න, සමනය කරගන්න, කෙලසුන් දුරු කරගන්න අපි උත්සාහන්ත වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්මදේශනානු සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ ධර්මදේශනා මාලාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.